SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අපි බෞද්ධයන් විදිහට වෙසක් සමරනවා. අපි කතෝලිකයන් විදිහට නත්තල් සමරනවා. අපි හින්දුන් විදිහට දීපාවලි සමරනවා. අපි මුස්ලිම්වරුන් විදිහට රාමසාන් සමරනවා. අපි ශ්‍රී ලාංකිකයන් ලෙස නිදහස සමරනවා. ලක් දෙරණට ශ්‍රී සුබ නිදහස් මංගල්‍යයක්.
ශ්‍රී ලංකාවේ 68 වෙනි නිදහස් සැමරුම යෙදෙන මේ මොහොතේදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8ට එසෙත් නොමෙතනම් ඕස්ට්‍රේලියානු වේලාවෙන් අද පස්වරු 1:30ට පමණ ශ්‍රී ලංකාවේ ගාලුමෝදර පිටියේදී ජාතික නිල උත්සවය ආරම්භ වන්නට නියමිතයි. අපි එනිසා SBS සිංහල ගුවන්විදුලිය මෙතෙන් සිට වැඩි කාල වේලාවක් වෙන් කරගන්නවා ශ්‍රී ලංකාවේ 68 වෙනි නිදහස් වෙනුවෙන්. අපේ මාතෘභූමියේ 68 වෙනි නිදහස් සංවත්සරය වෙනුවෙන් සමර සටහන් කීපයකුත් ඔස්ට්‍රේලියාවට මැහෙන එකම සිංහල ගුවන්විදුලිය නිසා විවිධ ප්‍රාන්තවල අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව කොහොමද අපේ 68 වෙනි මාතෘභූමියේ නිදහස සැමරුණු ලබන්නේ කියන කාරණාව පිළිබඳවත් තොරතුරු දැනගන්න. නිදහස් නිවහල් ජාතියක් විදිහට ජාතියේත් දේශයේත් අනන්‍යතාවය ලෝකයටම තහවුරු කරන්නට හැකිවුණු දවස තමයි අද. ඒ නිදහසේ සුවඳ අපිට දැනුනේ මීට අවුරුදු 68කට කලින් වසර 1948 අද වගේ දවසක. වසර 2500කටත් එහා ගිය අතීතයක් හිමි වෙලා තියෙන ශ්‍රී ලංකා ද්වීපයේට සියවස් ගණනක් තිස්සේ උරුම වෙලා තිබුණු රජෙකු මූලික කරගත් රාජාණ්ඩු ක්‍රමය අවසන් වන්නට මූලික අඩිතාලම දැනුනේ වසර 1505 පෘතුගීසීන් ලංකාද්වීපයේ වෙරළබඩ තීරයේ තම අනසක පැතිරවීමෙන් අනතුරුව. ඊට පස්සේ 1640 සිට 1796 දක්වා වුණු කාලය තුළදී ලන්දේසීන්ට ශ්‍රී ලංකාද්වීපය නැත වුණා. අපගේ කුඩා මාතෘභූමිය සම්පූර්ණයෙන් පහේ යටත් විජිතයක් බවට පත්වුණේ ඉංග්‍රීසීන් සමග මාර්තු මාසයේ දෙවනිදා ඒ කාලයේ සිංහලයේ අවසාන මහරජු වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇති කරගත් කන්ද උඩරට ගිවිසුම සමගින්. ඊට පස්සේ වසර 100කටත් වඩා වැඩි කාලයක් ඉංග්‍රීසි පාලනයට නතු වෙලා තිබුණු ලංකාද්වීපය, එහෙමත් නැත්නම් ඉංග්‍රීසීන් ඒ කාලයේදී හඳුන්වපු ආකාරයට සිලෝන් කියන අපගේ කුඩා මාතෘභූමියේ නිදහස වෙනුවෙන් චිරස්ථිතිය වෙනුවෙන් ජීවිත පූජාවෙන් කටයුතු කළ අභීත දේශමාමකීන්ගේ අප්‍රතිහිත ධෛර්යය සහ කැපවීම හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් මිදුණු පාලනයක් ඇති කරගන්නට ශ්‍රී ලංකා ද්වීපයේ සමත් වුණා. ඉතින් එදා පටන් මේ දක්වාම අපගේ මාතෘභූමිය ඉන්දියන් සාගරයේ මුතු ඇටලිසින් හඳුන්වන එක් කුඩා දූපතේ රාජ්‍යතන්ත්‍රයේ සිදුණු වෙනස්කම් අතිවිශාලයි. ඉතින් අද SBS සිංහල ගුවන්විදුලිය අපගේ නිදහසේ 68 වෙනි සමරුමේ දින මේ මොහොතේ ඒ අධිරාජ්‍යවාදී පාලනයෙන් මිදිලා නිදහස ලබා ගැනීම දක්වා වුණු ඒ අවසාන කාල පරිච්ඡේදයේ සිදුණු විශේෂිත මං සලකුණු පිළිබඳව සලකා බලන්නට සූදානම්. ඒ සඳහා මාහට විශේෂිත පුද්ගලෙක් හමුණා ශ්‍රී ලංකාවේ සිට. ඇත්තටම ඔහුගේ කුඩා කාලයේදී අපගේ පළවෙනි නිදහස් දින උත්සවයටත් සහභාගී වුණු පුද්ගලෙක්. ඔහු ඉතාමත්ම වයවෘද්ධ වුණාට මේ කරුණු ඔහුට හොඳින් මතක තියෙනවා. ඒ නිසා SBS සිංහල ගුවන්විදුලි වෙනුවෙන් මා ඔහුට ආරාධනා කළා අපේ නිදහස ලබා ගැනීමේ අවසන් කාල පරිච්ඡේදයේ සිදුවුණු විශේෂිත තතුවිත්ති පිළිබඳව කියන්නට අපත් සමග අද දවසේදී සම්බන්ධ වන්නට කියා. එහෙමනම් මම මුලින්ම අවස්ථාව ලබා ගන්නවා තවත් විශේෂිත පුද්ගලයෙකු සම්බන්ධ කරගන්නට. ඔස්ට්‍රේලියාවේ සිටින සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම වග කියන මෙහි සිටින රාජතාන්ත්‍රික නිලධාරියා වන්නේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා. SBS සිංහල ගුවන්විදුලියත් සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන්විදුලිය නිසා අද වගේ දවසක අප මාධ්‍ය තමයි හොඳම මාධ්‍ය. ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් තැන්පත් ගරු සෝමසුන්දරම් ස්කන්ධ කුමාර් මහතාට අප ගුවන්විදුලිය හරහා අපගේ මේ 68 වෙනි නිදහස් සැමරුමේ දින දිනේ ඔබව අමතන්නට ඉඩ ප්‍රස්ථා ලබා දෙන්නට. වසර 2013 නව වැඩසටහන් ප්‍රතිසංස්කරණයත් සමගින් SBS ගුවන්විදුලියේ සිංහල වැඩසටහන වෙනස් වූ අයන් අනතුරු සෑම නිදහස් දින උළෙලකටම ඒ වෙනකොට හිටිය මහකොමසාරිස්වරුන්ටම ආරාධනා කරන බොවා අපගේ ශ්‍රී ලාංකීය ප්‍රජාව අමතන්නට. ඉතින් මෙවරත් මා ආරාධනා කර සිටියා වත්මන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ගරු සෝමසුන්දරම් ස්කන්ධ කුමාර මහතාට. ආයුබෝවන් ස්කන්ධ කුමාර මහතා, දැන් ඔබට අවස්ථාව.
ආයුබෝවන්, අපේ මව්බිම 68 වන නිදහස් දිනය සමරන මේ මොහොතේ ඔස්ට්‍රේලියානු වාසී සියලුම ශ්‍රී ලාංකික ජනතාව වෙත මගේ උණුසුම් සුබ පැතුම් ප්‍රකාශ කිරීමට කැමැති. Ladies and gentlemen, we only have to look back on the shape of our country to realize how blessed we are. The shape of a pearl, which is unique, and there is no other island in the world that looks anything like the pearl that Sri Lanka is. And if God created that pearl, He also ensured that He placed it strategically in the middle of the Indian Ocean so that it had huge advantages as being a maritime and aviation hub. He flooded it with gems and minerals. He blessed it with nature. He gave us all a level of literacy so that knowledge and wisdom would always prevail over ignorance. And I'm sure He hoped that we would all work together to make that beautiful pearl in the Indian Ocean glitter and be an example to all countries in the vicinity of Asia. What has happened in the past is behind us, and we now have a new lease of life under His Excellency the President and His noble vision to take the country forward in a harmonious and cohesive environment. His focus is obviously to bring the communities together and to forge a new Sri Lanka under a very united, cohesive and harmonious environment. To achieve that objective, His Excellency moved amendments to the Constitution, the most significant one of which was when he had it introduced that the president of the country would be the symbol of national unity. Thereafter, he moved the Constitutional Council, through which independent commissions were appointed to ensure that the judiciary, the public service, the police would all be permitted to act independently or in the interest of good governance. We have the Honourable Prime Minister, who has spelled out his vision for economic development within an inclusive society. And my appeal to you on this very auspicious day is to please come forward. I am aware of all the noble work that you're doing in your own way to assist Sri Lankans back home. But please come forward to support, to create this beautiful, cohesive country that we all must have so that it could move to prosperity and be the pearl, the shining pearl in the Indian Ocean, as was always intended. In concluding, I can only quote from Lord Buddha's teachings, nothing could be more relevant for us to follow than the following words, Loka Samata Sukhina Bhavantu, may all beings be happy. Oba Samata Pritimat Subadidahas Dinyak Veva, Istuti Buddha Sardai.
ඔස්ට්‍රේලියාවේ වත්මන් ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධ කුමාර මහතායි අපගේ 68 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් ඒ ඔබ අමතන ලැබුවේ. අපි එමනම් දැන් සෝදානම් ඉතාමත්ම ඉක්මනින් විවිධ ප්‍රාන්තවලට ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව සිදු කරන කාර්යයන් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. දැන් අපගේ මහකොමසාරිස් තුමා අමතුරුවාට පස්සේ කැන්බරාවලින් මම පටන් ගන්නම්. ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරිය සිට භද්‍රා කරුණාරත්න සූදානමින් සිටිනවා. මේ වෙනකොට නම් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කැන්බරා තියෙන නිසා නිල උත්සවයේ හමාර වෙලා කියලා තමයි අපිට දැනගන්නට හම්බෙන්නේ. භද්‍රා, අපි වැඩිදුර තොරතුරු දැනගන්න කැමතියි.
ශ්‍රී ලංකාවේ ප්‍රෞඩත්වයේ විදහාපාමින් ශ්‍රී ලංකාවේ 68 වෙනි ජාතික නිදහස් සමරු උළෙල කැන්බරා ප්‍රාන්තයේදී අද දින පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී. අද උදෑසන 7:30 සිට 9 දක්වා පැවතුණු උත්සවය ආරම්භ කෙරුණේ චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වීම හා ජයමංගල ගාථා සජ්ජායනාවත් සමග ශ්‍රී ලංකා වාසීන්ටත් ශ්‍රී ලංකාවටත් සෙත් පතමින් බෞද්ධ ස්වාමීන් වහන්සේලා වගේම හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගමික පූජකවරුන් වහන්සේලා ආගමික චාරිත්‍ර ඉටු කළා. උදා වූ නිදහස තුළ ශක්තිමත්ව කටයුතු කරමින් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැංවීමේ ප්‍රාර්ථනා සහිත අතිගරු ජනාධිපතිතුමාගේත්, ගරු අගමැතිතුමාගේත්, ගරු විදේශ කටයුතු ඇමතිතුමාගේත් විශේෂ පණිවිඩයන්ට සවන් දීමට පැමිණ සිටි පිරිසට අවස්ථාව සලසා තිබුණා. ජාතීන් අතර සමගිය ආරක්ෂා කරගනිමින් සංවර්ධනය කරා පියනැංගීමේ අධිෂ්ඨානයයි එම පණිවිඩවල අන්තර්ගතය වුණේ. මහකොමසාරිස් කාර්යාලය මගින් පිළියෙල කරපු උදෑසන තේපැන් සංග්‍රහයන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු නිමා වුණා. පැමිණ සිටි සියලු දෙනාට මහකොමසාරිස්තුමා තම ස්තුතිය පළ කළා. මහත් අභිමානවත් මෙන්ම චාම් මන්දමින් පවත්වනු ලැබූ උත්සවයක් ලෙස අද දින පැවති උත්සවය අපිට සඳහන් කරන්න පුළුවන්.
එහෙමනම් අපි ළඟට යනවා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට. SBS සිංහල වැඩසටහනේ ක්වීන්ස්ලන්තයේ සිට තොරතුරු වාර්තා කරන අපගේ වාර්තාකරු ජනක වීරසිංහ සිටිනවා. ජනක, මොනවද ක්වීන්ස්ලන්තයෙන් අපිට වාර්තා වෙන්නේ?
දිල්රුක්ෂ ලංකාවේ නිදහස් දිනයේ සැමරීම ක්වීන්ස්ලන්තයේ සිදුවන්නේ සුපුරුදු පරිදි එලන් ග්‍රෝව්හි ශ්‍රී ලංකාරාම මහ විහාරයේදී. ඒ ක්වීන්ස්ලන්ත ශ්‍රී ලංකා කොන්සල්වරයා වෙන ඇන්ටන් සෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ පෙබ්‍රවාරි 4 වෙනිදායින් පසුව යෙදෙන පළමු සතියන්ත දිනය වෙන 6 වෙනි සෙනසුරාදා හවස 4 ඉඳලා 5 දක්වා. මෙහිදී කොන්සල්වරයා විසින් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව සිංහල පාසලේ දරු දැරියන් විසින් ජාතික ගීය ගායනා කරනවා. ඉන්පසු කොන්සල්වරයා විසින් ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද නිදහස් දින පණිවිඩය කියවීමට නියමිතයි. ඉන් අනතුරුව නිදහස් දිනේ වැදගත්කම පිළිබඳව කතා සහ යම් සංස්කෘතික අංගවලින් මේ උත්සවය සමන්විත වෙනවා. මේ නිදහස් දින සැමරුම් උත්සවයට මහා සංඝරත්නය, වැඩිහිටි, ළමා විශාල පිරිසක් සහභාගී වීමටත් නියමිතයි. ඔන්න ඔය පිළිවෙලට තමයි ක්වීන්ස්ලන්තයේ ශ්‍රී ලංකා නිදහස් දින වැඩසටහන පෙළගැසෙන්නේ. මම ජනක වීරසිංහ, බ්‍රිස්බේන් නගරයේ සිට.
බොහොම ස්තුතියි ජනක. මෙහි තියෙන කාර්යබහුල ජන ජීවිතයත් එක්ක බැලුවහම බොහෝ වෙලාවට වෙනත් දවසුත් යොදාගෙන තියෙනවා මේ අපගේ නිදහස් උත්සවයේ සැමරීමේ නිල උත්සවය පවත්වන්නට. ඊට පස්සේ යනවා දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වලට. එහි සිට සූදානමින් සිටිනවා දකුණු ඕස්ට්‍රේලියාවේ SBS සිංහල වැඩසටහනේ වාර්තාකාරිනී විදිහට කටයුතු කරන කුමුදුනි සිල්වා. කුමුදුනි, ඔබට ඒ අවස්ථාව.
ශ්‍රී ලංකාවේ 68 වෙනි නිදහස් දින උත්සවය වෙනුවෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ ගරු කොන්සල්තුමාගේ ප්‍රධානත්වයෙන් හෙට සවස උත්සවයක් පැවැත්වෙනවා. ඉතාම චාම් ඒ වගේම සම්භාවනීය ආකාරයට සංවිධානය කර තිබෙන මෙම උත්සවය ආරම්භ වන්නේ සර්ව ආගමික පූජකතුමන්ලාගේ ආගමික වතාවත් වලින්. ඉන් පසු චාරිත්‍රානුකූල පොල්තෙල් පහන දැල්වීම, ජාතික ගී ගායනා කිරීම, ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවිඩය කියවීම, ඒ වගේම සිංහල සහ ද්‍රවිඩ නර්තනයන් ඉදිරිපත් කිරීම අවසානයේ ශ්‍රී ලාංකික රසකැවිලි සංග්‍රහයකින් උත්සවය කටයුතු නිමා වෙනවා. දකුණු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල්තුමා වෛද්‍ය චරිත පෙරේරා හෙට පැමිණෙන විශේෂ ආරාධිත අමුත්තන් ගැන වගේම සෙසු අනිකුත් සියලුම දෙනාටම ආරාධනා කළේ මේ විදියට.
ශ්‍රී ලංකාවේ 68 වන නිදහස් දින සංවසර උත්සවය ඇඩ්ලී පුරෝරේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. එය පෙබරවාරි 5 වෙනි සිකුරාදා 6:30 සිට අංක 20 මොන්ටිකියුට් රෝඩ් හෙක්ටවිල් හිප් ඇති හෙක්ටවිල් කැතලික් කමියුනිටි ශාලාවේදී පැවැත්වෙනවා. මෙම වසරේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන්නේ දකුණු ඔස්ට්‍රේලියා රජයේ ජනවාර්ගික කටයුතු පිළිබඳ ප්‍රධාන අමාත්‍ය සොයි බැටිසන් මහත්මියයි. මීට අමතරව මෙල්බර්න් කොන්සල් ජෙනරාල් තැම්පත් ප්‍රසන්නගමගේ මහතාද සහභාගී වෙනවා. ඇඩ්ලේඩ්හි සියලුම ශ්‍රී ලාංකික සංවිධානවල සහයෝගයෙන් පැවැත්වෙන මෙන්ම උරලට සහභාගී වෙන ලෙස ඔබ සියලු දෙනාටම මම කාරුණිකව ආරාධනා කරනවා.
කොන්සල්තුමාගේ ඒ කාරුණික ආරාධනය ඔබ සැම දෙනා වෙත පිළිගන්වමින් සමුදෙන්නම්. කුමුදිනී සිල්වා, ඇඩිලේඩ් නගරයේ සිට.
ඊළඟට අපි යනවා බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට. බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් නුවර සිට අපගේ වාර්තාකාරිනිය දිල්හානි කපු ආරච්චි සූදානමින් සිටිනවා. දිල්හානි, ඔබට දැන් අවස්ථාව ලබා දෙන්නට කැමැති.
ඔදිල්රුක්ෂි, බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරත් 68 වන අභිමානවත් නිදහස සැමරීම සඳහා වන සැමරුම් මුලලවල් දෙකක් පැවැත්වීමට නියමිතයි. ඉන් පළමු වෙන්න පැවැත්වෙන්නේ පෙබරවාරි 5 වෙනිදා, විශේෂයෙන්ම ශ්‍රී ලංකා කොන්සියුල කාර්යාලයේ මැදිහත්වීමෙන්. ඒ සඳහා මූලික වෙනවා බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් වන රොස් චලක්ගේ මහත්මයා. එවගේම එහිදී විශේෂ වූ නර්තන කණ්ඩායම්වල දායකත්වයෙන් විවිධ වූ අංග සහිතව මෙම නිදහස් උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ඒ වගේම තමයි ප්‍රධාන නිදහස් සැමරුම් උළෙල පැවැත්වෙනවා පෙබරවාරි 6 වෙනිදා. ඒ කාර්යයට උරදී සිටින්නේ බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය. එදිනට විශේෂිත වූ නර්තන කණ්ඩායම් පර්ත් සිංහල භාෂා පාසල, පර්ත් දහම් පාසල වැනි ආයතනවලත් සහයෝගය ඇතිව සියලුම ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධානවල නියෝජිතයින්ගේ දායකත්වයෙන් නිදහස් සැමරුම් උළෙල පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බටහිර ඕස්ට්‍රේලියාවේ අපි 68 වෙනි ශ්‍රී ලාංකේය නිදහස සැමරීමට කටයුතු කරමින් සිටින්නේ.
නිව සවුත් වේල්ස් ප්‍රාන්තයේත් කොන්සල් ජෙනරල් කාර්යාලයේ ප්‍රමුඛව නිදහස් සැමරුම් උත්සවයක් පවත්වනවා. ඊට අමතරව නිව සවුත් වේල්ස් ප්‍රාන්තයේ ශ්‍රී ලංකා සංගමය ඇතුළු තවත් ප්‍රජා සංවිධාන ගණනාවක් එකතු වෙලා පළවෙනි වතාවට
තවත් නිදහස් සැමරුම් උත්සවයක් සංවිධානය කරනවා. එනිසා එම කර්තව්‍යයේ සම්බන්ධීකාරක විදිහට කටයුතු කරන පුබුදු ඩියල්විස්ට අපි ආරාධනා කළා ඒ සම්බන්ධව කෙටියෙන් විස්තරයක් අපිට දැනුම් දෙන්නට කියලා. පුබුදු,
දැන් අද ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලයේ නිදහස් උල්ලක් සංවිධානය කර තියෙනවා. මීට අමතරව නිව් සවුත් වේල්සේ සියලුම ලාංකීය ජනකොටස් එකතු වෙලා 68 නිදහස් උල්ද අලුත් මුහුණුවරකින් පවත්වනවා මේ සෙනසුරාදා. මේට සිඩ්නි කොන්සල් ජෙනරල් තුමා සහ පිරිසයි ප්‍රාදේශීය පාර්ලිමේන්තු මන්ත්‍රී ඇතුළු විශාල සම්භාවිනී අමුත්තන් හා ජනකොටස් සහභාගි වෙනවා. මෙම නිදහස් උල්ල සම්බන්ධීකරණය කරනු ලබන්නේ නිව් සවුත් වේල්සේ ශ්‍රී ලංකා සංගමයෙන්. මේට මූලිකත්වය දෙන්නේ සිංහල සංස්කෘතික සංසදය, ඕස්ට්‍රේලියා ලංකා මුස්ලිම් සංගමය, දේශ දෙමළ සංගමය සහ ශ්‍රී ලංකා මැලේ සංගමය. මීට අමතරව විවිධ ජනකොටස් සහ සමිති සමාගම් සම්බන්ධ වෙනවා. චිරාගත සම්ප්‍රදාය අනුව පොල්තෙල් පහන දැල්වීමෙන් සහ ජාතික ධජය එසවීමෙන් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජනරජයේ අතිගර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජාතිය ඇමතීමේ දේශනයෙන් උපුටා ගන්නා ලද කොටසක් විකාශනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙවර උළෙලේ සංස්කෘතික සංදර්ශනයට සිංහල, දෙමළ, ඉංග්‍රීසි ගීත හා කෙටි නාට්‍ය ඇතුළත් වෙනවා. මෙයට ශ්‍රී ලාංකීය දරු දැරියන් හා වැඩිහිටි කලාකරුවන් සම්බන්ධ වෙනවා. මෙවර නිදහස් උළෙලේ තවත් විශේෂාංගයක් තියෙනවා. ඒ කියන්නේ විශේෂ කුසලතා දැන්තු ශ්‍රී ලාංකීය තරුණ පරපුරට සම්මාන ප්‍රදාන කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වයස 16 සිට 19 දක්වා විවිධ අංශවල දස්කම් දැක්වූ අපේ තරුණ තරුණියන්ට සහතික පත්‍ර හා කුසලාන ප්‍රදානය කරනවා. නිව් සවුත් වේල්ස් වල HSC ප්‍රතිපල වලින් 99%ට වැඩි ලකුණු ලැබූ අයටත් ක්‍රීඩා, නාට්‍ය, සංගීත, කලා, සාහිත්‍ය, තාක්ෂණ ආදී අංශවලින් දස්කම් දැක්වූ අයටත් මෙම සම්මාන ප්‍රදානය කරනවා. සම්මානය ප්‍රදාන කරනු ලබන්නේ අපේ ශ්‍රී ලංකාවේ කොන්සල් ජෙනරල් තුමයි ප්‍රාදේශීය පාර්ලිමන්තීතුමා විසින්. උත්සවය ආරම්භ වන්නේ හවස 5:00 කාලිංෆර්ඩ් වල රෝස්ලි කමියුනිටි සෙන්ටර්ේකේ. මෙම නිදහස් උළෙලට අපිත් එක්ක සැමරීමට සහභාගී වෙන ලෙස මම කාරුණිකව ඔබ සැමට ඇරයුම් කර සිටිනවා.
හොඳයි, අපගේ සියලුම ප්‍රාන්ත වාර්තාකරුවන්ට අපි ස්තුතිය පළ කර සිටිනවා. වැඩසටහනගෙන එන්නේ මෙල්බන් වල සිට. ඒ නිසා මෙල්බන් වල කොහොමද නිදහස් සමරමු උත්සවය පවත්වන්නේ කියලා මම කියන්නම්. මෙල්බන් කොන්සල් ජෙනරල් කාර්යාලය මෙල්බන් හි ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධානය සමග එකතු වෙලා තමයි මෙවර 68 නිදහස් දින සංවත්සරයේ සමරීමේ උත්සවය පවත්වනු ලබන්නේ. මේක පවත්වන්නේ අද සවස 7 සිට 9:30 දක්වා ස්ප්‍රිංවේල් ටවුන් හෝල් හිදී. අංක 397 දරණ ස්ථානයේ තියෙන ස්ප්‍රිංවේල් ටවුන් හෝල් එකේ තමයි පවත්වෙන්නේ. මෙල්බර්න් හිසිටින සියලුම දෙනාට මේ නිදහස් සමරමු උත්සවයට සම්බන්ධ වන්නට කියලා පොදුවේ ආරාධනා කර සිටිනවා මෙල්බර්න් ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය. අපි හැමනම් අද විරාමයක් ලබා ගන්න. මේ විරාමෙන් අනතුරු අපි කතා බහ කරන්න සූදානම් නිදහසේ අසිරිය සොයාගිය ගමනේ ඒ අවසාන කාල පරිච්ඡේදයේදී සිදුවුණු විශේෂිත සිදුවීම්. ඒ වගේම අපගේ පළවෙනි නිදහස් සමරමු උත්සවය එහෙම කොහොමද පැවතුනේ, ඒ කාලේ තිබුණු සුවිශේෂිතා කොහොමද කියලා දැනගන්න අපිත් එක්ක දිගටම රැඳී සිටින්නට කියලා.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය. අපි බෞද්ධයන් විදිහට විසක් සමරනවා. අපි කතෝලිකයන් විදිහට නත්තල් සමරනවා. අපි හින්දුන් විදිහට දීපාවලි සමරනවා. අපි මුස්ලිම්වරුන් විදිහට රාමසාන් සමරනවා. අපි ශ්‍රී ලාංකිකයන් ලෙස නිදහස සමරනවා. ලක් දෙරණට ශ්‍රී සුබ නිදහස් මංගල්‍යයක්.
හොඳයි, එමනම් අද දවසේදී මේ නිදහසේ සුවඳ සොයන අපේ චාරිකාවට අපි සුවිශේෂී පුද්ගලයෙක් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට. ඔහු ලේඛකයෙක්, පුවත්පත් කලාවේදියෙක්, ඒ වගේම ඡායාරූප ශිල්පියෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඉපැරණි ලේඛන විශාල සංඛ්‍යාවක් සංරක්ෂණය කරමින් ඒ කාර්යාවලියෙත් නියැලෙන සෝමසිරි කස්තුරි ආරච්චි මහතා තමයි අපි අද දවසේදී සම්බන්ධ කරගන්නේ. එතුමන් මේ වෙනකොට රිවිර පුවත්පතෙන් ඉතිහාසයේ දවසක පිටුවක් යන මෑයින් විශේෂිත වූ සටහනක් එකතු කරනවා. ඒ නිසා ඉතිහාසගත තොරතුරු විමසා යාමේදී සෝමසිරි කස්තුරි ආරච්චි මහතාව හමු වීමත් SPS ගුවන්විදුලියට සුවිශේෂී වූ සතුටක්. ආයුබෝවන් සෝමසිරි කස්තුරි ආරච්චි මහතා.
ආයුබෝවන්.
අපි මුලින්ම පැහැදිලි කරමු කස්තුරි ආරච්චි මහතා, දැන් කන්ද උඩ රට රාජධානිය ඉංග්‍රීසීන්ට සම්පූර්ණයෙන්ම යටතුණාට පස්සේ මුළු මහත් ශ්‍රී ලංකා ද්වීපයේම බ්‍රිතාන්‍ය කොලනියක් බවට පත් වුණා, යටත් විජිතයක් බවට පත් වුණා. ඉතින් එතනින් පස්සේ අර නිදහස පිළිබඳව පුනර්ජීවයක් සිංහලයන් තුළ ඇති වුණ කාලවකවානුව පිළිබඳව අපි මතක් කළොතින් මොන වගේ කාරණාද අපිට කියන්න පුළුවන්?
විශේෂයෙන් පැවිදි ගිහි නායකයන් විසින් 1800 ගණන්වල සිට තමන්ගේ රට ජාතිය ආගම වෙනුවෙන් කෙරුණු අසාධාරණකම් නිසා ඊට විරුද්ධව සැහෙන උද්ඝෝෂණ ඇති වුණා. විශේෂයෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුව, රත්මලානේ ධම්මාලෝක නායක හාමුදුරුව ආදී නායක හාමුදුරුව ඇතුළු පිරිස, මේ අනිත් එක මොහොට්ටියත්තේ ගුණානන්ද හාමුදුරුව අර කරපු මේ ආගම් වාදය පවා මේකට ජාතික ආගමික වශයෙන් බලපෑවා. මේ ඔහොම බලපාලා ඇවිල්ලා තමයි ලංකාවට නිදහස ලබා ගමු කියන හැඟීම ජාතික නායකයන් තුළ ඇතිවෙන්නට මූලික හේතුව වුණේ. ඒ මගින් අපි බෞද්ධාගම අදහන්නට බොහොම බාධක හිරියර වැවතුණා. සමහර ඉංග්‍රීසි ආණ්ඩුවෙන් සමහර පන්සල් අධ්‍යාපනය පවා තහනම් කළා, ඉඩකඩම් අල්ලගත්තා. තුන්වෙනි ජෝර්ජ් රජුරුව මේ ඉන්නකොට තමයි මේ රට අල්ලගත්තේ. ඉතින් එහෙම ජාතික හැඟීම් ඇති කෙරුණාම සැහෙන ජනමතයක් ඇති වුණා. ඒ ජනමතය පිට තමයි අපේ මේ ජනනායකයන් අතරින් ජාතික නායකයන් සැහෙන පිරිසක් බිහි වුණේ. ඒ ජාතික නායකයන් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී පිරිසත් ඒකට ඇතුළත් වුණා. ඇතුළත්ලා ඔහොම කටයුතු කරගෙන යද්දි තමයි දැන් රාජ්‍ය මන්ත්‍ර සභාව, මේ විවස්ථායක මන්ත්‍ර සභාව ආයතන වශයෙන් මේ ක්‍රමක්‍රමයෙන් අපි ජාතික නායකින්ට තැන ලැබෙන්න ගත්තා. ඉස්සෙල්ලම එක අතින් එක සිද්ධියක් මතක් කරන්න කැමති. 1912 දී ශ්‍රීමන් පොන්නම්බල රාමනාදන් තුමා රාජ්‍ය සභාවට පත් වෙන්න මේ තරංගයක් ඇති වුණ අවස්ථාවේදී සිංහලයකුත් ඉදිරිපත් වුණා. නමුත් එක අතකින් වැඩි ජනතාවගේ මේ ප්‍රසාදය ඇති වුණේ අර ද්‍රවිඩ නායකයා සපොනම්බලම් රාමනාදන් තුමා කෙරෙහි. ඒක ප්‍රකට සිද්ධියක්. එතුමාගේ උදාර ගති පැවතුම් ජාතික නායකත්වයට, මේ ජාතික නිදහසටත් මුල්ලුණයි කියලා කියන්න පුළුවන්. අන්න ඒ නිසා එහෙම අවස්ථාවලදී ජාති ආතම ભેදයක් ඇති වුණේ නැහැ.
දැන් කස්තුරි ආරච්චි මහතා, මම කැමති ටිකක් දැනගන්න ඔය මේ යටත් විජිත පාලන සමය තුළදී කොයි වගේ සිංහල ජන සමාජයක්ද ඒ කාලේ තිබුණේ කියලා. අපේ සිංහලයන්ගේ ජීවන රටාව කොහොමද තිබුණේ? ඔය නිදහස පිළිබඳව ඔය උනන්දුව, ඔය හැඟීම් කොයි ආකාරයෙන්ද ජනිත වුණේ? ඊට පස්සේ සිංහල සාමාන්‍ය ජන සමාජයේ ක්‍රියාකාරීත්වය කොයි වගේද තිබුණේ කියලා අදහසක්?
ඒකෙදි කියන්න ඕන එකාතකින් කොච්චර කොහමද වැඩවසම් ජන සමාජයේ කටයුතු ඒ කාලෙත් ටිකක් පැවතගෙන ආව. මොකද අධිපතයන්, රදලයන් මේ අකර දස් දස් ගණනක් මේ අයිතිව තියාගෙන ඒගොල්ලන් යටතේ එකාතකින් වහලුන් වාගේ සමහරුන්ගේ වැඩ ගත්තා කියන හැඟීම ඇති වුණා, ඇති වෙලා. ඉතින් මේ රට මේ කෘෂිකාර්මික රටක්නේ. ඒ නිසා මේ ගොවිකමින් තමයි වඩාම යැපුණේ. ඉතින් ඒ කෘෂිකාර්මික රටාව මතින් කටයුතු කරගෙන යනකොට එකාතකින් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඊට විරුද්ධව කටයුතු යෙදුණ අවස්ථා තියෙනවා. මොකද සමහර අවස්ථාවලදී ඔය වැව් පවා කඩා බිඳ දමා මේ සිංහලයන් අසරණ කිරීමේ අවස්ථාව තියෙනවා. ටොයින්ටන් සාමියුරයාගේ යුගයේ වෙල්ලස්ස සම්පූර්ණ, වෙල්ලස්ස කියන්නේ සිංහලයාගේ මේ සශ්‍රීක ප්‍රදේශය. ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන් ගිනි තියලා දැම්මයි කියලා කියනවා. සශ්‍රීක තියුණු කුඹුරු පවා මේ ගස් කොළන් පවා කඩා මේ දැම්මයි කියලා කියනවා. අනිත් එක 15ට වැඩි හැම මේ සිංහල තරුණයෙකුම මරා දැම්මා. අති භීෂණ යුගයක් ටොයින්ටන් යුගයේදී ඇති වුණයි කියලා කියන්නේ. ඒ නිසා එකදින් දැන් සමහර අය සලකන නිදහස් මන්දිරයේ වෙන ප්‍රදේශයේ ටොරින්ටන් මේ ප්‍රදේශ කියලා මේනගේ ගෙන්ට පවා සෑහෙන අය සෑහෙන ජාතිතයිසෙන් විරුද්ධත්වය වුණා. ඊට පස්සේ තමයි නිදහස් මන්දිර පෙද නිදහස් ප්‍රදේශ කියලා ගණන් ගැනුණේ. ඉතින් අන්න එහෙම භීෂණ කටයුතු යෙදුණ අවස්ථා, භීෂණව යෙදුණු සමහර ආණ්ඩුකාරවරුත් අපිට මේ දැක ගන්න ලැබිලා තියෙනවා. දැන් 1915 රොබර්ට් චාමස් ආණ්ඩුකාරයා ගියා එකාන්තකින් මේ ආවේ මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පාලි හිටන් ඉගෙනගෙන ඇවිල්ලා පාලියෙන් කතා බහ කරගෙන අපේ නායක හාමුදුරුවනුත් එක්ක උත්සවට සහභාගී වෙලා පාලියෙන් කටයුතු කරන බොහොම අගේට හිටිය මිනිස්සු අන්තිමේ 915 මේ මිනිහා නොමිනියා වුණා. හැබැයි ඒකට එක හේතුවක් එහෙම මේ ඉතිහාසයේ සඳහන් වෙනවා. එතුමාගේ දරුවෝ දෙන්න මේ යුද්ධෙදී මැරුණයි කියලා. මේ මැරුණට පස්සේ මෙයා නොමිනියා නැයි කියලා අපේ 915 භීෂණයට ප්‍රධාන වගකීම්තා ඔය රොබර්ට් චාමස් ආණ්ඩුකාරයයි කියලා මේ සඳහන් වෙනවා. සමහර ආණ්ඩුකාරවරු ඉඳිනම බොහොම සිංහලෙන්ට කාරුණිකව කටයුතු කළ ආණ්ඩුකාරවරු සර් ජෝන් ඇන්ඩර්සන් ඒ වගේම එඩ්වඩ් ස්ටිප්ස් ආණ්ඩුකාරයා අන්නේ වගේ බොහොම කාරුණිකව අපේ සිංහලයට ජාතියට හිතෙද්දිව කටයුතු කරපු ආණ්ඩුකාරවරු පවා ඉඳලා තියෙනවා. හැබැයි මෙහෙමයි සිංහලයන් බෙලහීනවමින් බවට පත් කිරීමේ ව්‍යාපාරිකුත් ගෙනහිලා තියෙනවා ඉංග්‍රීසීන්. මොකද වැවු අමුණු කඩා බිඳනවා මේව නිතන් හැබැයි ඊට පස්සේ එමන්සන් ටෙනන්ට් වාගේ මේ අය කෘෂිකාර්මික කටයුතු දියුණු කරන්නත් ලාංකිකයාගේ ජීවන දස්සය නගා හිටුවන්ට කටයුතු කළ අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම හොඳ අවස්ථාවක් ඒ වගේම කළු අවස්ථාවලුත් මේ ඉතිහාසයේ බහුලව තියෙනවා.
කස්තුරි ආරච්චි මහතා අපිට පොඩි පැහැදිලි කිරීමක් කරනවාද මේ සිංහල ජන සමාජය අතර ඒ කාලේ කොයි වගේ අධ්‍යාපනයක් කොයි වගේ දැනුවත් භාවයක් උගත්කමක් තිබුණද ඒ කාලේ වෙද්දී?
ඒ කාලේ වැඩේ මේකයි. මුලින්ම පන්සල් අධ්‍යාපනය මගින් ලැබපු අධ්‍යාපනයනුත් මේ සෑහෙන මේ දෙයක් ලැබලා තිබුණා සිංහල පාලි සංස්කෘත. ඊට පස්සේ මේ පන්සල් අධ්‍යාපනයේ කදී උගත් හාමුදුරුවෝ ඔය ඉක්ඩුවේ සුමංගල හාමුදුරුව රත්නාය ධම්මාලෝක හාමුදුරුව වගේ හාමුදුරුවෝ ඉංග්‍රීසි අධ්‍යාපනයෙන්නත් ඉහළ මේ සත්‍යයක් ලැබපු අය. ඒ එක්කම විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් දෙක බිහි කළා සෑහෙන උගතුන් ප්‍රමාණයක් බිහි කළා. ඒ වගේම අපේ මේ සිංහල භාෂා කීපයක අධ්‍යාපනය ලැබලා සිංහල ඉංග්‍රීසි පාලි ලැටින් මේ ආදී මේ විදේශීය භාෂාවල අධ්‍යාපනය ලැබලා ඒ අධ්‍යාපනය මෙහි ප්‍රචලිත කිරීමේ සෑහෙන මේ දේවල් කළා. ප්‍රාචීන භාෂා උපකරණ සමිති කියලා සමිතියක් මේ ලෝකේ තියෙනවා. ඒකේ ලංකා ශාඛාව විශේෂයෙන් ඇති කළේ ලංකාවේ නැසීගෙන යන භාෂා වර්ධනය කිරීමට. පාලි සංස්කෘත ආදී භාෂා නැසීගෙන යනවා කියලා මේ හැඟීමක් ඇති වෙලා ඒකාතේ 1903 ජූලි 24 වෙනිදා ඒ ආණ්ඩුකාරයේ ප්‍රධානත්වයෙන් එතකොට හිටිය මේ අධ්‍යාපන අධ්‍යක්ෂ බරොස් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඇති කරපු ඒ ප්‍රාචීන භාෂුකර සමිතිය පාලි සංස්කෘත භාෂා දියුණු කිරීම සඳහා. එතකොට පාලි සංස්කෘත භාෂා දියුණු කරාම මේ નિરાයසයෙන්ම නිතැතින්ම සිංහල භාෂා දියුණු කිරීමේ වැඩපිළිවෙලකුත් යෙදෙනවා. ඉතින් ඒක අතිශයින්ම මේ ජනප්‍රිය වුණ ඒකාතේ ඉංග්‍රීසීන් විසින් සිංහලයන් වෙනුවෙන් නැති කළා උදාර පියවරක් වශයෙන් සඳහන් කරන ඒ පීවර අද දක්වා ක්‍රියාත්මක වෙනවා. අන්න එහෙම දේවලුත් සිදු කරන ජනතාව අතරින් බිහි වුණ සමහර අය ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ලන්ඩන් විශ්වවිද්‍යාල වල පවා අධ්‍යාපනය ලබන්න සුසුකම් ලැබලා ශිෂ්‍යත්ව ලැබලා ගියයි කියලත් කියන්න පුළුවන්. අන්න එහෙම පණිවරුන් විද්වතුන් බිහි කරන්නට ඉංග්‍රීසි යුගයේ අධ්‍යාපන ක්‍රමය ඉහළින්ම පිහිටුණයි කියලත් කියන්නට පුළුවන්.
හනයි කස්තුරි ආරච්චි මහතා, දැන් අප සතුව මේ විශාල කැමැත්තක් තියෙනවා දැනගන්න. දැන් මේ උදාරතර ජාතියක් විදිහට ස්වාධීනව නැගී සිටින්නට ඒ කාලේ හිටිය උගතුන් ඒ වගේම නිදහස උදෙසා සටන් කරපු පුද්ගලයින්ගේ ඒ කාලේ තිබුණු ඒ උදාරත්වය ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව දැනගන්නත් කවුද අපිට නම් වශයෙන් මතක් කරන්න පුළුවන්?
නම් වශයෙන් මතක් කරන්න පුළුවන් ඒ කියන්නේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා. මේ ඩී.බී. ජයතිලක මැතිතුමා කියන්නේ මේ පැලියුගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දීප්තිමත් ශිෂ්‍ය රත්නය. ඉතින් එතුමා ප්‍රාදේශීය නායකයෙක් වශයෙන් විශාල කීර්තියක් ලැබලා එතුමා කසාද බැන්දට පස්සේ මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මේ උපාධිය ලැබලා අධිනීතිකයෙක් වශයෙන් මෙල්ල ලංකාවට පැමිණි. ලංකාවට පැමිණලා ඉන්නකොට 915 මේ කැරල්ල ඇති වුණ අවස්ථාවේදී එතුමා තිරබායට අරගෙන වෙඩි තියලා මරන්න පවා මේ නියම කළා තිබුණා. මොකද එකාතකින් ඒ සමහර දුෂ්ට මේ ආණ්ඩුකාරවරු සහ ඉහළ නිලධාරීවරුන් ලංකාවේ බුද්ධිමතුන්ට ප්‍රිය නොකළ අවස්ථාවක් වශයෙන් ඒක හඳුන්වන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී එෆ්.ආසිරණායක මහත්තයා තවත් උදාර පුජ්‍යලේ මේ එතුමා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අධිනීතික විභාගයේ සමත් වෙලා ඇවිල්ලා ලංකාවේ ජනතාවට සේවය කරපු උදාර පුජ්‍යලේ එතුමා විසින් 915 ඔය කැරල්ල වෙලාවේදී මුගක් දුරදික බලලා වැඩපිළිලක් කළා. මොකද 915 සිංහල බෞද්ධ නායකයන් හිරබායට ගන්න ප්‍රධාන හේතුව වුණේ 912 මේ ඇති කරපු සුරා පනතට විරුද්ධව මේගොල්ලෝ කටයුතු කරපු නිසා. ලංකාව ලංකාව පුරා මේ නොබන සමාගම් අමද්දෙප සමාගම් ඇති කරගෙන මේ කටයුතු නිසා මේ ශාම සාණ්ඩුකාරිය හේතුව මේ ආණ්ඩුවට විරුද්ධව මේ නොබන සමාගම් මේ ආණ්ඩුවෙන් පෙරලන්ට නගපු කැරල්ල කියලා. ඉතින් ඒ අවස්ථාවේදී උඟා දුර දිග බැලපු එෆ්.ආර්. සිරනායක මහත්මයා ඊ.ඩබ්ලිව් පෙර මහත්මයාට කියලා එතුමාට පෙත්සමකුයි අනිත් එක ඒ දවස්වල මේ නිකුත් කරලා තිබුණා මහා භයානක ලියවිල්ලක් දුටු පැන කෙනෙකුට උනත් වෙඩි තැබීමේ මේ වරයක් දීපු ලියවිල්ලක්. ඒ ලියවිල්ලයි දෙක සපත්තු දෙක යටිපතුලට දාලා බොහොම රහස් විදියට මේ මහලා ඒ සපත්තු දෙක ඊ.ඩබ්ලිව් පෙර මහත්මයාට දීලා ඒ වගේම වියහියේ දන් දීලා. හැබැයි ඒ කාලේ නැව් වලින් තමයි රටකින් රටකට යන්න තියෙන්නේ. අවදානම් වැඩක් කියන්නේ පළවෙනි ලෝක මහා සංග්‍රාමයේ පටන් අරගෙන තිබුණ කාලේ. ඉතින් ඒ අවදානම් ගමනට සහභාගී වෙලා ඊ.ඩබ්ලිව් පෙර මහත්මයා අර මේ පෙත්සමයි ඒ දෙකම ගිහිල්ලා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ දවස්වල කන්සර්වේටිව් ආණ්ඩුවක් තිබුණේ. ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කිව්වහම සිලෝන් රටේ මෙන්න මේ විදිහට අසාධාරණ වැඩක් අනුකරණය යටතේ කරනවායි කියලා ඒගොල්ලෝ කියලා තිබුණා. එහෙම වාර්තා අපිට ලැබෙන්නේ නැහැ. ඒවා මේ බොරු වෙන්න පුළුවන් කියන්නේ. එතකොට හිටියයි කියන්නේ විරුද්ධ පක්ෂයේ කම්කරු මේ ලේබර් පක්ෂයේ. ඒ මන්ත්‍රීවරුන්ට කිව්වහම ඒගොල්ලෝ කියලා තිනවා අපි මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නම් කියලා. එතකොට ඒ ගැලරියට ගිහිල්ලා ඊ.ඩබ්ලිව් මහත්තයා මේක අහගෙන ඉඳලා අහගෙන ඉන්නකොට මෙන්න බලන්න සිලෝන් රටෙන් මෙන්න මේ විදිහට නම් කිව්වහම මෙන්න වාර්තා කියලා පෙන්වුවාම මුළු පාර්ලිමේන්තුවම කැළඹිලා ඊට පස්සේ තීරණය ගෙනල්ලා තියෙනවා ආණ්ඩුකාරයා බාපහව ගෙන්නලා වෙන ආණ්ඩුකාරයෙක් කෙවන්න ඕනේ කියලා. ඊට පස්සේ 916 සර් ජෝන් ඇන්ඩර්සන් කියලා ආණ්ඩුකාරතුමා ලංකාවට ආවා. ඉතින් එතකොට ඒ ආණ්ඩුකාරයාතුමා ඇවිල්ලා බලනකොට අර සිද්ධි වලින් මේ නඩු අහලා තියෙන්නේ නඩුකාරවරු නෙමේ වතු සුද්ධෝ. ඒගොල්ලන්ට තිබිලා තියෙන්නේ ජේපී කම් විතරයි. සමහර සිංහලයන්ව නඩු අහලා වෙඩි තියලා මරන්න කැප කළා. සමහර අය මිහිර ගෙදරට කැප කළා. අන්තිමේ මේ සර් ජෝන් ඇන්ඩර්සන් කියන උතුම් ආණ්ඩුකාරයා ඒව ඔක්කොම වෙනස් කරලා අන්තිමට අර වතුකාරයෙන් තිබුණ ජේපී කම් පවා අරන් දාලා කටයුතු කළා තියෙනවා. ඉතින් මේ සර් ජෝන් ඇන්ඩර්සන් ආණ්ඩුකාරතුමා එහෙම සිංහලයන්ට පක්ෂව බෞද්ධයන්ට පක්ෂව මේ පක්ෂව කියන්නේ කාපකින් මේ අසාධාරණේ වෙන් කළා කටයුතු කිරීම නිසා මේ ඉංග්‍රීසි ජාතිකයන් එතුමා සමග වෛරයෙන් හිටියයි කියලා කතාවක් තියෙනවා. ඊට පස්සේ 1918 දී එතුමා නුවරඑළියේ රජගෙදරදී බඩේ අමාරුකින් අභාවයට පත් වෙලා තියෙනවා. ලංකාවේදී අභයවට පත් වුණ එකම ආණ්ඩුකාරයතුමාව සෙනු එතුමා හැඳින්වෙන එතුමාගේ සුහුන්කත අදත් ගෞරව ආදරයට ලක් වෙමින් කොළඹ කනත්තේ තියෙනවා. මම මේ ළඟදී ගිහිල්ලා ඒ ඡායාරූප පවා අරගෙන ආන. ඊට පස්සේ එතුමා වෙනුවෙන් කොම්පඤ්ඤ වේදී ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන් විද්‍යාලය කියලා විද්‍යාලයක් ඇති කළා. ඒ විද්‍යාලය අද පවා පැවැත්වෙනවා. ඊට පස්සේ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මැතිතුමා, ඒ.ඩබ්ලිව් පරමහන්තුමා, ටී.බී. ජයා මැතිතුමා මේ මුස්ලිම් නායකයෙක් වශයෙන් ඒගොල්ලෝ මේ රටේ ජාතියේ නිදහස උදෙසා මේ එංගලන්තයේ යටත් විද්‍ය ලේකම්වරයා හමු වෙලා අදහස් ප්‍රකාශ කරන්න පවා මියදුනා.
ඉංග්‍රීසියෙන් පිළිබඳව නිදහස වෙනුවෙන් ඒ කාලයේ නැගී සිටි සිංහල ජනයා තුළ ඇතිවන හැඟීම් කවියට නැගුණු අවස්ථාවන් බොහොමයි. ඒ කාලයේදී මේ එවගේ කවියක් පසුකාලීනව ගීතයකට නැගුණා ගායනී සුනිල් ඇතරසිංහ.
බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙවුරාලේ. ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලුකුක්කට මොන බදුද අනේ. තනේ තිබෙන කිරි ටිකටත් බන්දක් ගෙවන්ද වේවිද නුදුරු දිනේ. මගේ ළමයිනේ අඳන විට මොනවද නුඹලට මම දෙන්නේ. බලේ සිටින දෙවියෝ අද ඇත්නම් සුන්දව හතරට පලනවානේ. ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනි ගිය මල් පිපුණා. කඩුවක කොපුවක ඉන්නට කල් නැත කන්දේ යුද ගිනි දැල් නැගුණා. සම්පායන් වී ජාතික ආලෙන් කොත් කොටනා කඩුමුව තියලා හම්පන්නේ කවදද පර සුන්දන් සිංහල පොළොවේ කැති ගහලා කන්ද ගෙදර දුප්පත් නෑදැයින් පෙරමුණකට රැස්වන සද්දේ කකුළු ලෙසට සුන්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොන්දේ සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයි නෙත් තුවේ ඉම්බේ පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනග මැද යම යුද්දේ කෙහෙල් කුරුල්ලන් වාගේ රුපුහිස් අට ඉස්බෙක් විසිබී වැටුණා රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුනා
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්
හොඳයි කස්තුරි ආරච්චි මහතා මං ක්‍රමක්‍රමයෙන් එළමෙන්නට කැමති 1948 අපිට නිදහස ලැබීම සැමරීම වෙනුවෙන් යම් කිසි උත්සවයක් පවත්වුණා මේ උත්සවයේ තියෙන සුවිශේෂතා පිළිබඳව අපිට පැහැදිලි කරන්න පුළුවන්ද
පළවෙනි නිදහස උත්සවයේ 1948 පෙබරවාරි 4 වෙනිදා පැවැත්ුණා මේ අවස්ථාවේදී විචිත්‍ර දේවල් කිහිපයක්ම සිදු වුණා අදහසක් පැවැත්ුණා ලංකාව නිදහස ලබා දෙන්න ලංකාවේ ජාතිකයන් සමගිව සිටින්න ඕනයි කියන හැඟීමක් මේ සුද්ධ ජාතින් අතර තිබුණා ඒ නිසාම 1946 දී කොළඹ ෆාම් කෝට් කියන මන්දිරයට රැස් වෙලා DSN මහත්මයා සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ආදී සියල්ලෝම කැඳවලා එක්සත් ජාතික පක්ෂය කියලා පක්ෂයක් නිර්මාණය කළා ඊට පස්සේ 1947 තිබුණ ඡන්දේදී එතුමාට වැඩි ආසන ප්‍රමාණයක් ලැබුණා ලැබිලා ඒ පාර ඒ දවස්වල හිටිය ආණ්ඩුකාරතුමා ශ්‍රීමත් මන්ක් මේසන් මුර් ආණ්ඩුකාරතුමා මෙතුමාව කැඳවලා මේ 47 සැප්තැම්බර් මාසයේ 23 වෙනිදා තමයි මෙතුමාට අගමැතිකම ප්‍රදානය කළේ මේකේ ඉතිහාසය සඳහන්ව එතුමායි මැතිණිය දල්දා මාලිගාවට ගිහිල්ලා මෙතුමා අඳින්නේ යුරෝපීය කලිසම් සූට් එක ඒක පැත්තකින් දාලා මේ සුදු රෙද්දයි සුදු බැනියමකුයි ඇඳගෙනයි දල්දා මාලිගාවට ගිහිල්ලා දල්දා වහන්සේට පූජෝපහාර පවත්වලා ආශිර්වාද ලබාගෙන තින්නේ ඊට පස්සේ තමයි කොළඹ ඇවිල්ලා කැබිනට් මණ්ඩලය නිර්මාණය කරලා තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ ඒත් මේ ජාති ආගම් වශයෙන් සියල්ලෝම නියෝජනය වන්නාන්තිම කැමිනන් මණ්ඩලය කටයුතු කළා ඊට පස්සේ තමයි DSNAIK මහත්මයයි සෞලිය ගුණතිලක මහත්මයයි එංගලන්තයට ගිහිල්ලා තමයි යටත් විද්‍යුත් ලේකම්තුමා එක්ක ඊට ඉස්සෙල්ලා සාකච්ඡා කළා අන්තිම කටයුතු සැලසුම් කළේ සැලසුම් කෙරුවාට පස්සේ මේ යටත් විද්‍යුත් ලේකම් කාර්යාලයෙන් සෝල්බර්ග් සාමිවරයා ඇතුළු මේ 4 දෙනෙක් කොමිසමක් වශයෙන් මේ පත් කළා ඉව මේ නිදහස දීමට සුදුසුකම් පරීක්ෂා කළා බලන්න ඒන් ලැබුණු වාර්තා අනුව තමයි 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස් දිනේ වශයෙන් සම්මත වුණේ ඊට ටික කාලයකට ඉස්සෙල්ලා තමයි මේ කේබල් පණිවුඩේ ලැබුණයි කියන්නේ එතකොට DSN මහත්තයා කියලා තිබිලා තියෙනවා තමන් ඒකාන්තෝරුවේ ප්‍රධාන ලිපිකාරුන්ට කේබල් පණිවුඩේ ලැබුණ ගමන්ම මම කොහේ හිටියත් මගේ අතරම ගෙනත් දෙන්නයි කියලා එදා කේබල් පණිවුඩේ ලැබුණාම නිදහස පිළිබඳ නිවේදනය පිළිබඳ DSN නායක මේ අගමැතිතුමා රැස්වීම කතා කරමින් ඉඳලා තියෙනවා කතා කරමින් ඉඳලා මේ කේබල් පණිවුඩේ ගිහිල්ලා අතර දුන්නාම එතුමාගේ ඇස් දෙකෙන් කඳුළු කඩා වැටලා තියෙනවා කඳුළු කඩා වැටලා කියලා තියෙනවා මන් බොහොම සන්තෝෂයි මේ පිරිසට මේ නිවේදනයේ ඉස්සෙල්ලම දන්නන්ට මේ ලැබිලා තියෙන්නේ අපට නිදහස දෙන්න ඔක්කොම කටයුතු කරනයි කියලා නිවේදනය කියලා මේ කියලා තියෙනවා ඒක මේ පිරිසට ඉස්සෙල්ලම කියන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා කියලා ඒ අනුව තමයි 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස සැලසුම් කළේ ඒකේ තව එක දෙයක් කියන්න කැමති එදා වෙනුවෙන් කීප දෙනෙක් සංවිධාන මට්ටමින් එක් එක් දේවල් කළා. පැලසිටිමේ ව්‍යාපාර ඒ මේව දේවල් කරලා ඩීඑස්එන්ගේ මහත්තයා කළේ අරලියා ගහ මන්දිරයේ පිටිපස්සේ තමයි පොල්ලත්ත පන්සල කියලා තියෙන්නේ ධර්මකීර්ති ආරාම පන්සල. ඒ පන්සලේ වැඩිහිටියේ නායක හාමුදුරුවෝ හංචාපොළ විමලවංශ නායක හාමුදුරුවෝ. මේ ඩීඑස්එන්ගේ මහත්මයා ඒ කාලේ මේස් වැනියමයි සරමයි ඇඳගෙන සෙරප්පු දෙක දාගෙන පිටිපස්සේ දොරෙන් පන්සලට යනවා නායක හාමුදුරුවෝ කදන්න. ඉතින් ඩීඑස්එන්ගේ මහත්තයා ඒ පන්සලේ මේ මේ නිදහස සැමරීම වෙනුවෙන් අඹපැලයක් සිටවන්ට පිළියෙල කළා. ඒකේ ඡායාරූපයක් පවා අප ළඟ තියෙනවා. ඊට පහුකාලීනව ඒ අඹ ගහ යට තමයි පහුකාලීනව ඊට අවුරුදු 20කට 30කට පස්සේ පන්සලේ නිදහස උත්සවයේ සැමරුවේ. ඒකත් ලොකු දෙයක් කියලා කියන්න පුළුවන්. අන්තිමට විශේෂම උත්සවයක් වශයෙන් හවස සිට තමයි පැවැත්වුණේ මේ ගාලු මුදුර පිටණි. ඩීඑස්එන්ගේ මහත්මයාගේ හිතවතෙක් හිටියා කේ.ඩී. ඩේවිඩ් මහත්මයා කියලා. ඒ ඕනෑම කටයුත්තකට සංවිධානය කටයුතු මේ කරන්න මහත්මේ එතුමා කොළඹ එල්පින්ස්ටන් සෙන් මහල අසල හෝටලයක් පවත්වාගෙන ගියා. එතුමා කාලෙක ටවර් හෝල්ලි මේ කළමනාකරුව සෙන්නුත් හිටියා. මේ එතුමා ඒ අවස්ථාවේදී කළා අලි 48 දෙනෙක් ගාලු මුදුර පිටියට මේ කැඳවාගෙන ඒ අලි 48 දෙනාගේ හොඬවල් වලට සිංහ කොඩිය යොදපු රිටවල් දීලා වටේ යන්න සංදර්ශනය පැතුරා. එතකොට මට මතකයි මගේ පියා ලොරි එහෙම හිමි කොන්ත්‍රාත් කරුවේ මේ එතුමා මාවයි අපේ පවුලේ අයවයි අහල පහල දරුවෝ ඒ පිරිසකුත් ලොරියෙන් එකගෙන ගිහිල්ලා ගාලු මුදුර පිටියේ මේ සංදර්ශනය බැලුවා. බැලුවයි කියන්නේ ඒක ලෝකේ කිසිම තැනක දකින්න ලැබෙන අන්දමේ අලි සංදර්ශනය කියලා කියන්න පුළුවන්. මොකද අලින්ගේ මේ හොඬවල් වලට දිග රිටි වල ගහපු මේ සිංහ කොඩිය බෙගින්දිලා. ඒ සිංහ කොඩිය කියන්නේ එකතකින් 1900 ගණන් වල මුලදී ඊ.ඩබ්ලිව් පෙර මහත්තයා එංගලන්තයේ චෙල්සි කියන ස්පිරිතාලේ කෞතුකාගාරයේ තිබිලා හොයාගත්ත ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ සිංහ කොඩිය. මොකද බහුකාලීන කියුණානේ මේ සිංහ කොඩිය හතර කොනේ පුටු කකුල් හතර වාගේ තියෙනවයි කියලා. එතකොට රාජ්‍ය සිංහ කොඩියක් තිබුණේ නැහැ. බහුකාලීනමයි රාජ්‍ය මට්ටමේ සිංහ කොඩියක් හැදුවේ. ඊට පස්සමයි මේ සිංහ කොඩිය අර ඉරි දෙක ගහපු සිංහ කොඩිය ජාතින් දෙතුන් වල නියෝජනය වෙන්න කියලා. මේ ඊට පස්සේ 1972 තමයි ඒ අර පුටු කකුල් හතර අරන් දාලා හතර කොණ්ඩ බෝපත් හතර දැම්මේ. ඒ සිංහ කොඩිය නෙමේ අර පැරණි සිංහ කොඩියයි අලින් 48 දෙනාගේ මේ හොඬ වලට දීලා මේ ඉරිත ඒක මේ ලෝකයේ කිසි තැනක දකින්න බැරි වන අන්දමේ ඉස්හා විශිෂ්ට සංදර්ශනය. හැබැයි ඊට පස්සේ රෑ ගිනිකැලි සංදර්ශනයක් පැවැත්වුණා. මට හොඳට මතකයි ශ්‍රී ලංකාවේ නිදහස දිනේවා කියලා සිංහලෙන් ඉංග්‍රීසියෙන් හරි ගස්සලා ඒවට ගිනි තිබ්බාම විනාඩි 10ක් විතර පත් වුණා. අහස පුරා මල් මේ වැස්සක් වැස්සා වගේ කියලා කියන්න පුළුවන්. අපි ආපහු ගෙදරින් කොට රෑ 11 විතර වුණා.
අපි එහෙනම් අවසාන වශයෙන් අවධානය යොමු කරමු පළවෙනි නිදහස් රාජ්‍ය උත්සවයේ පැවැත්වුණු වර්ෂයේ 1949 වර්ෂයේ පිළිබඳව කස්තුරි ආරච්චි මහතා අපිට පොඩ්ඩක් මතකයේ අවදි කරන්නකෝ මේ පළවෙනි රාජ්‍ය උත්සවයේ පැවැත්වුණු ආකාරය පිළිබඳව.
පළවෙනි රාජ්‍ය උත්සවයේ පවත්වන්න යෙදෙනකොට පිළිවෙලක් යොදලා තිබුණා ටොයින්ටන් ප්‍රදේශයේ නිදහස් මන්දිරයක් ආරම්භ කරන්න. ඒ නිසා ඒකෙදි එතුමා කෙරෙව්වේ ලෑලි වලින් ශාලාවක් හදලා එතකොට මේ ග්ලෝස්ටර් රාජපතිතුමා හා දේවිය එතකොට ආවේ ඇවිල්ලා ඒ වෙලාවේ තමයි ප්‍රකට පින්තූරයක් තියෙනවා සෞඩියෝ ගුණතිලක මහත්තයා රජුණන්ගේ කඩුව අරගෙන පල්ලෙහාට එනවා බණ්ඩාරනායක ඇමතිතුමා මේ ඔටුන්න අරගෙන පල්ලෙහාට එන ජවනිකාවක් තියෙනවා අනිත් ඔක්කොම නැගිටලා ඉන්න ජවනිකාවක් මේ ෆොටෝ එකක් තියෙනවා. ඒ අවස්ථාවේදී තමයි පළවෙනි රාජ්‍ය නිදහස් උත්සවය පැවැත්ුණේ. ඉතින් ඒ වෙලාවේ තමයි නමෝ නමෝ මාතා ගීය ගායනා කරන්න යෙදුනේ. ඒකේ දිනමින පත්‍රයේ මගේ ළඟ තියෙනවා නමෝ නමෝ මාතා ජාති ගීය ආනන්ද සමරකුණ මහත්මයා විසින් ලියලා ඒකේ මුල් නිදහස් උත්සවයේදී ඒකේ පළවෙනි තැනට ඇතුළු වුණා කියන්නේ අර නොතාරි ශ්‍රාලහම් කෙනෙකුගේ මේ ගීයක්. අන්තිමට ඒක මේ පුහුණු කරලා මේ ගායනා කරලා තියෙනවා. ඒ වෙලාවේ චෝදනාවක් ඇවිල්ලා තියෙනවා මේ ඊළඟ සින්න නොතාරි ශ්‍රාලම් කියන මේ මහත්මයයි සංගීතය කරපු ලයනල් ඉදිරිසිංහ මහත්මයයි ඒ කමිටුවේ ඉන්නවා. එහෙම එකේ කමිටුවේ ඉන්න කෙනෙකුගේම ගීයක් තෝරගෙන ගිහලා ඒක ප්‍රතික්ෂේප වෙලා දෙවණියට තේරුණ ආනසවුණු කොහොමද නමු නමා ගීත තෝරගෙන මේ ගායනා කරන්න කටයුතු කරගෙන ඉන්නකොට එතකොට මේ පුහුණු කරන්න කෙනෙක් නැහැ. ආනසවුණු කොන් මහත්තයා ඉන්දියාවේ චිත්‍ර ප්‍රදර්ශන පවත්වමින් ඉන්නවා කියලා ඉදුණා. ඒ නිසා අන්තිමට ජේ.ආර්. ජවද මහත්තයා අහලා තියෙනවා ගුවන්විදුලි හිටු ප්‍රධානීගුගෙන් කාටද කියලා පුහුණු කරා. එතකොට කියලා දෙනවා අන්න මේ බොරැල්ලේ සියලු සාන්තුරින්ගේ පල්ලියේ ඉන්නවා ගරු මොසලින් ජයගුඩි පියතුමා. එතුමා දෙකම දන්නවා. පෙර අපර දෙක්දිම දන්නවා එතුමා කියලා තියෙනවා මෙහෙම වැඩකට මම ඕන සහයෝගයක් දෙන්න කැමතියි කියලා. ඒ පාර ජයජන් මහත්මයා කියලා තියෙනවා මියුසියස් බෞද්ධ බාලිකාවේ ශිෂ්‍යයන් ලවා මේක ගයවනවා මම කැමති කියලා. ඒ පාර එක්කගෙන ගිහිල්ලා ඒ දොස්වල හිටියයි කියන්නේ මියුසියස් බෞද්ධ බාලිකාවේ විදුහල්පති නිවසේ ක්ලේරා මොන්ට්වානි මහත්මිය. ඉතින් ඒ පාර බාලිකාවන් 50 දෙනෙක් තෝරාගෙන ජයගුඩ පියතුමා පුහුණු කරලා තියෙන පුහුණු කරලා තමයි නිදහස් පිටියේ ගායනා කරන්න සහභාගීුනේ මනස් දින මේකේ ඡායාරූපයක් තියෙන ජයගුඩ පියතුමා ඉන්නවා, PL සෝම්පාල මහත්මයා ඉන්නවා, ලයනල් ඉදිරිං මහත්මයා ආයේ සංගීතයේ මෙහෙවනවා, ඒ ඡායාරූපයක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාව මේ ඉහලින්ම කැපී පෙනුනයි කියලා කියන්න පුළුවන්. අනිත් එක තව එකක් කියන්න පුළුවන්. පඬිත නල්ල තම්බි කියලා මහත්මයෙකුට කියලා ඒ නමෝ නමෝ මාතා ගීය දෙමළට පරිවර්තනය කරගෙන තියෙනවා. මගේ ළඟ එදාට පස්සේදා දිනමින පත්‍රයේ තියෙනවා. ඒ පත්‍රයේ සඳහන් වෙනවා ශ්‍රීමන්ත් මන්ක් මේසන් මෝර ආණ්ඩුකාරතුමයි DS නග ආගමතුමයි එතෙන්ට උත්සව භූමියට පැමුණු අවස්ථාවේදී හවස 4ට ඉස්සෙල්ලම මේ ගායනා කළ තියෙන්නේ ලංකාවේ ජාතිකීය දෙමළෙන් පඬිත නල්ලතම්බි කියන මහත්මයයි ඒක පරිවර්තනය කළ තියෙන්නේ. පස්සේ උත්සවයෙන් පස්සේ හවස උත්සවේ ඉවර වෙන්න භාගයකට ඉස්සෙල්ලයි කොළඹ මීසියස් බෞද්ධ බාලිකාවේ ශිෂ්‍යයන් ලවා ගරු මොහොසනින් ජයගුඩි පියතුමා විසින් පුහුණු කරන ලද නමෝ නමෝ මාතා සිංහල ජාති ගීය ගායනා කළේ. ඉතින් ඒක අතිවිශේෂ දෙයක් හැටියට ඉතිහාසය සඳහන් වෙනවා. මොකද මේ ජාති ගීය දෙමළට පරිවර්තනය කිරීමත් මුගක් දුර ජාතික සමගිය උදෙසා දුරදිග බලලා මේ DS නායක මහත්මයා, JR ජයවර්ධන මහත්මයා, ඔලිවර් ගුණතිලක ඇමතිවරුන් ගත්ත පියවරක් හැටියට සඳහන් කරන්න පුළුවන්.
දැන් මේ දවස්වල කස්තුරි ආරච්චි මහතා ලොකු කතාවක් තියෙනවනේ ජාතික ගීතය දෙමළෙන් ගයනවාද නැද්ද කියන ප්‍රශ්නේ. ඉතින් ඒ අනුව බලනකොට අපේ පළවෙනි රාජ්‍ය නිදහස් උත්සවයේදී ඔබ සඳහන් කරපු ආකාරයට ජාතික ගීතය මුලින්ම ගායනා කළ තියෙන්නේ දෙමළෙන්. ඊට පස්සේ තමයි සිංහල භාෂාවෙන්. ඔබ සඳහන් කළා ගරු මර්සලීන් ජයකුඩි පියතුමන් විසින් තමයි අර මියුසියස් විද්‍යාලීය කණ්ඩායම පුහුණු කළ සිංහලෙන් ගායනා කළේ කියලා. එතකොට අර දෙමළෙන් ජාතික ගීතය ගායනා කරන්නට පුහුණු කළේ කවුද?
දැන් මගේ ළඟ තියෙනවා. මොකද ඒ ගයපු මියුසියස් බාලිකාවන් කීප දෙනෙක් පව කාලේ ඉන්නම මගේ හිතවත් වුණා. ඒගොල්ලෝ දුන්න කාඩ් එක පිටු 4ක කාඩ් එකක් තියෙනවා. ඒකේ මේ මුලින්ම සඳහන්වා මේ 49 පෙබ්‍රවාරි 4 වෙනිදා ට්‍රෙන්ඩර් පිටියේදී ජාතික ගායනා කිරීම සිංහලෙන් සහ දෙමළෙන් කියලා මුල් පිටේ මේ ලොකු අකුරෙන් තියෙනවා. දෙවනි පිටේ තියෙනවා සිංහල ජාතික ගීය. ඒක තුන්වෙනි පිටේ තියෙනවා දෙමළෙන් ඒ ජාතික ගීය. ඉතින් ඒකේ පව කාලිනව තොරතුරු ඒලා බලනකොට තමයි පඬිත නල්ල තම්බි කියන මහත්මයා මේක පරිවර්තනය කරලා තියෙන්නේ. පහු කාලීනව මහාචාර්ය සුනිල් ආර්යරත්න මහත්මයා ලියපු ආනන්ද සමරකෝන් අධ්‍යයන කියන පොතේ තුන්වෙනි මුද්‍රණයට යොදන්න මම අර සටහන් ටික දුන්නා. නමුත් කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ දෙමළෙන් ගායනා කරපු පිරිස කවුද, ඒව පුහුණු කළේ කවුද කියලා සඳහන් වෙන්නේ නැහැ. ඉතින් අනිත් එක තව එකක් කියන්න කැමතියි. පහු කාලීනව උතුරු නැගෙනහිර පාණ්ඩුවෙන් මුද්‍රණය කළ පොත්වල දෙමළ ජාතික ගීය සඳහන් කළ තියෙනවා දෙමළෙන්. ඒ දෙමළායගේ ප්‍රයෝජන සඳහා 1948 DS රණායක මහත්මයා ඕවට කමිටුවක් පත් කළා. ඉන්නේ මේ කටයුතු කොහොමද කෙරෙන්න ඕනයි කියලා මේකට ඒ කමිටුව JR ජයවර්ධන මහත්මයායි බණ්ඩානායක මහත්මයා ඔලිවර් ගුණතිලක මහත්මයා ඇතුළු පිරිස ඇමති මේ කමිටුවකින් ඒගොල්ලෝ තීරණය කරන්න ඇති මේක ඉදිරි කාලයේදී ජාතික සමගියට හේතුවකුත් වෙන්න පුළුවන් කියලා සඳහන් කර හිතන්න ඇති කියලා මට හිතනවා. දැන්ට තව එකක් කියන්න ඕන විශේෂයෙන් ඒ පළවෙනි රාජ්‍ය උත්සවයේ මෙන්න මෙහෙම දෙයක් කරුණා. දෙවුන්දර තුඩුවෙනුයි කංකසන්දුරේ තුඩුවෙනුයි මේ හතර දිබ්බාගෙන් දාවකයන් පිරිස පණිවිඩයක් අරගෙන ආවා භාෂා හතරකින්. දැන් දෙවුන්දර තුඩුවෙන් කංකසන්දුරෙන් මේ දුවගෙන ආපු අය එතන හිටියේ මේ තරුණියන් හතර දෙනෙකුට බාර දුන්නාම ඒගොල්ලෝ නිවේදනය නාගරුගතමා ඇතුළු පිරිස ඉදිරි කියවුවා කියලා අතර දුන්නාම මේ DS නග මහත්මයා එතනදී තමයි නිදහස් මන්දිරයේ මුල්ගල තිබීමේ නිදානට මේක දැම්මේ. අනිත් එක ඒ විතරක් නෙමේ නිදහස් ධාවන තරංගයක් ඇති කළා. ඇති කිරීමේ ඒකෙදී අන්තිමේ මේ ජයගත්තේ මුල්ලපිටියේ දසුල්ලා විජේශ්‍රී වර්ධන මහන්දිරම්තුමා ලියපු නිදහස් ධාවන කාව්‍ය. ඉතින් ඒකත් විශිෂ්ට සිද්ධියක් වශයෙන් සඳහන් කරන්න පුළුවන් ජාතික මේ පළවෙනි නිදහස් ඉතිහාසයේදී.
එහෙමනම් අපි බෙහෙවින්ම සූතිවන්ත වෙනවා සෝමසිරි කස්තුරි ආරච්චි මහතා ඔබට SBS සිංහල ගුවන්විදුලිය සමග සම්බන්ධ වෙලා ඔස්ට්‍රේලියාවේ සිටින සිංහල ප්‍රජාවට වසර ගණනාවක් අතීතයට ගිහිල්ලා නිදහස සමරන අද වගේ දවසක අපේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඒ දවස්වල හිටිය සියලුම ජාතීන් එක්ව කටයුතු කළේ කොහොමද, ඊට පස්සේ නිදහස සැමරුණු ආකාරය, නිදහස කරා ගිය ගමන, නිදහස ලබා ගැනීමේදී ඇතිවුණු විශේෂ වූ සංදිස්ථාන දීර්ඝ වශයෙන් අපත් සමග පැහැදිලි කළා. ඒ නිසා අපි බෙහෙවින්ම සූතිවන්ත වෙනවා සෝමසිරි කස්තුරි ආරච්චි මහතාවට බොහොම ස්තුතියි SBS සිංහල ගුවන්විදුලි සමග සම්බන්ධ වීම පිළිබඳව.
හොඳයි, සන්තෝෂ වෙනවා මෙහෙම විදේශීය රටක අපේ සිංහල හැඟීමෙන් සිංහල ජාතික ඉතිහාසය අවසන්නට ඔබතුමී ඇතුළු පිරිස සහභාගී වීම පිළිබඳව. මොකද විශේෂයෙන් කියන්න ඕන මේ මෙකීගෙන යන පිය සටහන් කියලයි සඳහන් කළ යුත්තේ. මෙහෙම දෙයක් කිරීම අවස්ථාව ලැබීම ගැන මම අතිශයින්ම සන්තෝෂ වෙනවා ඔස්ට්‍රේලියාවේ මේ සිංහල ගුවන්විදුලි සේවය පිළිබඳව. අපි අලිත් හමු වෙමු. අයිබෝන්.
අයිබෝන්. නිදහස් නිවහල් ජාතියක් විදිහට අපගේ මාතෘභූමිය තම ජාතියේ දේශේත් අනන්‍යතාවයේ ලෝටම තහවුරු කරපු දිනේ විදිහට අද දවස අපේ 68 වෙනි නිදහස් සැමරුම් විදිහට සමරන දවසේදී මුළු ඔස්ට්‍රේලියාවටම ඇහෙන ජාතික සිංහල නාලිකාව විදිහට අපගේ මාතෘභූමියේ 68 වෙනි නිදහස් සැමරුම් වෙනුවෙන් ජාතික වගකීමක් විදිහට මා විශ්වාස කරමින් අද සම්පූර්ණ වැඩසටහනේ වෙනුවෙන් වෙන් කරන ලැබුවා. එනිසා අපි අපත් සමග රැඳී සිට ඔබ සැමටම ස්තුතිය පළ කරමින් අදට වැඩසටහනෙන් සමුගන්නවා. මම දිනේෂා දිල්රුක්ෂි ජේසූරිය. ඔබ සැමටම ප්‍රීතිමත් ශ්‍රී සුභ නිදහස් දිනයක් වේවා.
විවාහ සිතුවි සිතන සිතත් උදාරයි. විවාහ නිමම් මවන හිසත් උදාරයි. Yashokan var jyoti inen udara.